ගරු නිහල් ගලපත්ති මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා.
අපේ තුමනි මහත්වන්ත තමුන්නාන්සට දීවර කර්මාන්තය කියලා කියන්නේ මේ රටේ ජනි ජනයාට ඒ වගේම ලක්ෂ 15ක් විතර වෙච්ච දීවර කාර්මිකයන්ගෙන් යැපෙන ජනතාවට ඒ වගේම ලක්ෂ 575,000 පවන වෙච්ච කරදිය මිරිදිය දෙදිය දීවර කර්මාන්තය දෙන දීවරයට සහ ඊළඟට සමස්ත රටේම සහ රටතම මහා දැවැන්ත සේවයක් කරන සම්පත්තාගරයක් තමයි මේ දීවර කර්මාන්තය කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා මේ දීවර කර්මාන්තය ආරම්භ කරලා තියෙන්නේ කිස්තු වර්ෂ 19. කියන්නේ මීට අවුරුදු 2000කට පෙර තමයි 2000ක් විතර වෙනවා මේ දීවර කර්මාන්තයට වයස. එතකොට අවුරුදු 2000ක ඉතිහාසයක් තියෙන හිමිකරුවෙක් තමයි මේ දීවරය කියලා කියන්නේ. ඒ නිසා දීවර ඇමතුමනි අපට මේ සම්බන්ධයෙන් කියනවා හිමි අනන්‍ය ආර්ථික කලාපයේ වර කිලෝමීටර් 5,11,500ක් ඒ වගේම වර කිලෝමීටර් 21,500ක දේශීය ජල තීරයක් තියෙනවා. ඒ වගේම ඒ ජල තීරය කලපුසා ගම්මෝය මේ ඒවයින් සමන්විතයි. විශේෂයෙන්ම කලපුවා ගම්මෝය සම්බන්ධ වපසරිය වර කිලෝමීටර් 1,580ක් තියෙනවා. ඊට අමතරව මානවය නිර්මාණය කරපු දැවැන්ත ජලාස වපසරියේ තියෙන වර්ග කිලෝමීටර් 5,200ක්. ඒ වගේම බොකු කලපු සහ ජලාස වෙරළබඩ ජලාස ආශිත පිහිට ඇති ඉඩම් ජලජීව වර්ග සංවර්ධනයට අපි දන්නවාද උපයෝග කරගෙන තියෙනවා. ඒ වගේම දල්දේශයේ නිෂ්පායතයෙන් මේ කරදිය මිරිදිය දෙදිය මේ නිෂ්පායතයෙන් දල වශයෙන් ගත්තයන් පස්සේ අපේ නිෂ්පාදන ක්ෂේත්‍රයට ජාතික ආදායමට 1.4ක් එකතු කරනවා. වර්ෂයක් පාසා මේක ක්‍රමානුකූලව වැඩි වෙනවා. මෙන්න මේ තුලින් පුජ්‍යලයන් දල වශයෙන් 575,000ක් විතර රටේ වැඩ කරන ජනතාව මේ තුලින් ජීවත් වෙනවා යැපෙනවා. ශ්‍රම බලකයන් 3.7%ක් ඍජු හා වක්‍රව මේ තුලින් අපි මේ තුල නිරත වෙනවා. ඒ වගේම මම කියන්න ඔබතුමාට 2017 මස්සේ නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 530,000ක් වුණා. ටූනා ඉස්සෝ පොකිරිස්සෝ කකුලුව මූදු කුණ්ඩැල්ලෝ විස්තර මසුන් මෙන්න මේ වටිනාකම මේ දල වශයෙන් ගත්තයන් පස්සේ ඇමරිකන් ඩොලර් මිලියන 1,300යි. සමස්ත නිෂ්පාදනයෙන් අපි 5%ක් අපනයනය කරනවා. ඊට ලැබෙන ආදායම ඩොලර් මිලියන 250යි. පොදු ජනතාවගේ ප්‍රධාන සත්ව ප්‍රෝටීන ප්‍රභවය මස් පරිභෝජනයෙන් සපිරුණයි කියන එක අපි විශ්වාස කරනවා. රටේ සමස්ත මස් පරිභෝජනයෙන් 65%ක් සපයන්නේ දේශීය මස් සැපයුම කරදිය මිරිදිය දෙදිය ජලාශ වලින්. 2017 මස් නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 530,000 කියලා අපි ගත්තොතින් මෙන්න මේ ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 450,000ක්ම දල වශයෙන් 85%ක්ම දේශීය ජල තීරයෙන්. ඒ වගේම ජල තීරයෙන් ඉතිරි ටික ඉතිරි 35 සාමාන්‍යයෙන් විදේශීය යාත්‍රා වලින් අල්ලන මාළු වලින් සහ අපේ දීවරයා විවිධාකාර තහංචි නොතක ජීවිතේ පරදුවට තබලා දූපත් වලට ගිහිල්ලා අල්ලන්ගෙන මාළු වලින් තමයි ඒ ඉතුරු 35 සපිරෙන් දල වශයෙන් ගත්තයන් පස්සේ ටොන් 80,000ක් විතර අපි දන්නවා. නමුත් අපේ රටේ ජනතාවගේ බහුතරයක් දෙන අපි දන්නවා දැන් මෙහෙම නිෂ්පාදනයක් තිබුණත් දේශීය සහ විදේශීය වශයෙන් අපේ දීවරය ගිහිල්ලා මාළු වලින් නිෂ්පාදනයක් තිබුණත් අපි දන්නවා අපේ රටේ බහුතරය ජනතාවගෙන් වැඩිම දෙනෙක් මුදල් නැතිකම නිසා සහ ආර්ථික මාර්ග නිසා සහ මේ නිෂ්පාදනය කරන මස්යන් බෙදා හැරීමට ප්‍රවාහනය කිරීමට කිසිදු ආකාරයක නිශ්චිත ප්‍රතිපත්තියක් ඇති නිසා අද බොහෝ අයට මාළු කෑල්ලක්වත් තුන් වෙලේ එක වෙලකටවත් කන්න බැහැ කියන එක ලැබෙන්නේ නැහැ කියන එක මම අමාත්‍යරුන්ගේ අවධානයට යොමු කරනවා. ඒ වගේම මා කියන්න ඕන දීවර කර්මා සංවර්ධනයට මේ වතාවේදී වෙන් කරලා තියෙන මුදල් 2017 මුල්තන විදම් කෝටි 2,705යි 18 5,933යි. නමුත් අවාසනාවක මහත 19 කෝටි 3,291යි දහාට සාපේක්ෂව රුපියල් කෝටි 1642ක් අඩු කරලා තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන මේ මොහොතේදී මෙන්න මේ වෙන්කිරීම් තමුන්නාදල කරලා තියෙනවා. නව තාක්ෂණය හඳුන්වා දීමේ සිට මයිලඩි වරාය දීවර වරායක් එහි සීතාගාර ගබඩා පහසුකම් ඇති කිරීම සඳහා වූ දීවර සංස්ථාව හැර සියලු ක්ෂේත්‍ර 23කටම වෙන් කරලා තියෙන දායක මුදල් මෙන්න මෙච්චරයි. ඒ නිසා මම විශේෂයෙන්ම අවධානය යොමු කරනවා මේ දායක මුදල් මොනම ආකාරකින් වක්වත් දීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට ප්‍රගතියට කෙසේවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එක මම මේ මොහොතේ පැහැදිලි කරනවා. ඒ නිසා අපි දන්නවා මහා සාගරයේ ජාතික ආර්ථිකයට ප්‍රශස්ත මැදිහත් වීමක් කරගත හැකි මහා වටිනාකම මත තක්සේරු කළ නොහැකි මහා සම්පත් ආකරයක් වෙච්ච මෙන්න මේ ක්ෂේත්‍රට මේක ගොඩගන්නම් කරන්න ඕන එකම දේ තමයි ජාතික ආර්ථිකයේ වැඩි පංගුවකට අපි දායක කරගන්න වැඩිපුර මුදලක් අනිවාර්යයෙන්ම මේවට වෙන් කරන්න ඕන. මෙහෙම ක්ෂේත්‍රකටම පසුගිය වසර 42 පුරාම අපි විශ්වාස කරනවා 78 පස්සේදී මේ දක්වාම මේ පාලකයෝ දෙගොල්ලම මේ ක්ෂේත්‍ර පිළිබඳ වටිනාකම හරියට තේරුම් ගන්න නැතුව වෙන් කරපු මුදල් ඉතාමත්ම සීමිතයි කියන එක මා කියන්න ඕන. ඒ නිසා මේ විදියට මුදල් වෙන් කරලා රටේ ජනතාවගේ දීවර ක්ෂේත්‍රෙත් අරමුණු සාක්ෂාත් කරගන්න කෙසේවත් හැකියාවක් නැහැ කියන එක මම ඔබතුමාලගේ අවධානයට යොමු කරනවා. ඒ වගේම දීවර ක්ෂේත්‍රයට යුරෝපා සංගමයේ වෙළඳපොළ යුක්ත කිරීම සමගම මත්ස්‍ය අපනයනයේ සිය 14ක් වැඩිලා තියෙන මත්ස්‍ය අපනයනය මෙන්න මේකෙන් ඇමරිකන් ඩොලර් 290 දක්වා රුපියල් කෝටි 5300ක් පමණ ලැබුණ කියලා තමුන්නාන්සලා පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා දීවර ප්‍රසස් කරන කටයුතු ආරම්භල තියෙන දීවර වරාය නැංගුරම් තොටුපළ සහ වැට නිමී කිරීමට දේශාල නව දීවර වරායක් ඉදිකිරීම මණ්ඩතිවල නැංගුරම් පළක් ඉදිකිරීම මෙන්න මෙතන වෙන් කරලා තියෙන මේ පාර ආයවැයෙන් හැමතිවරුනි මිලියන 1300යි. අපේ දිලිප් ප්‍රදාරච්චි රාජන්තුමා දන්නවා වරායන් නැංගුරම් තොටුපළවල් සංවර්ධනය කරන්න නව ආක නිර්මාණ කරන වින් කළ තියෙන රුපියල් කෝටි 130යි. ඔබතුමා දන්නවා කලමැටිය වරායටම ගිහිල්ලා තියෙන කෝටි 90ක්. තාමත් ඒක අවසන් නැහැ. ඔබතුමා දන්නව මේක. ඒ නිසා මම අහනවා මේ වගේ නිකන් චූටි චූටි කෑලි අර බල්ලෝ බලල්ලු අර අසුචි හංගනවා වගේ තැන් වල එහෙම කරන්න එපා. වැදගත් ක්ෂේත්‍රට නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් ක්ෂේත්‍රට වටිනාකම් ලබා දෙන්න පුළුවන් ක්ෂේත්‍රට වැඩියෙන් මුදල් වෙන් කිරීම තමයි කළ යුතු වෙන්නේ කියන එකයි මගේ අදහස. ඒ නිසා මම කියන ඔබතුමාලට තා කියලා දෙන බහුදින යාත්‍රාවල මාළු කල්පනා කිරීම සඳහා උපකාර ලබා දෙනවා කියලා සීතාකාර ස්ථාපිත කරනවා කියලා දිනවා ගුණාත්මක සහ ආරක්ෂිත මාළු ඇල්ලීමේ තත්ත්වයන් දියුණු කරනවා කියලා කතා කරලා තියෙනවා. නමුත් මේ වගේ මුදල් කපලා මොනම ආකාරකින් වක්වත් පා විශ්වාස කරනවා දීවර ක්ෂේත්‍රයේ දීවරයට නාපනක් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒක නිසා වැඩියෙන් අවස්ථාවේ අනුව මුදල් වෙන් කිරීම කළ යුතුයි කියලා මම ආධාරණය කරනවා. ඒ වගේම අවධානය කරන්න ඕන පසුගිය වසර කිහිපය තුළ අපි මසුත් අපනයන්ට වඩා ආනයනය කරලා තියෙනවා. 2006 රුපියල් මිලියන 10,000ක් විදම් කරලා තියෙනවා මත්ස්‍ය ටොන් 77,382ක් ගෙන්වන්න. මේක අඛණ්ඩව වැඩි වෙලා තියෙනවා. 2017 ඇමතිවරුනි රුපියල් මිලියන 34,000ක් වැය කරලා මෙට්‍රික් ටොන් 1,06,020ක් ගෙන්ලා තියෙනවා. වසර 11ක් තුල අපි ආනයනය කරලා තියෙනවා මෙට්‍රික් ටොන් 90,000ක්. කල්පනා කරලා බලන්න රට වටේ මූද යාත්‍රා බලානීය දාස් ගණක් තියෙනවා. බහුදින යාත්‍රා, එක් දින යාත්‍රා, සාම්ප්‍රදායික යාත්‍රා, කට්ටුමරම්, වල්ලම්, තෙප්පන් මේ වගේවා. ඒ වගේම කුඩා යාත්‍රා මේ සියල්ලම තමයි රට වටේ මූද තියාගෙන මෙට්‍රික් ටොන් 90000ක් වසර 11ක් තුළ තම උන්නාන්සලා ඒ අපනයන ආදායමෙන්ම ගෙනලා තියෙන එක තමයි ලැජ්ජ නැති වැඩේ කියලා කියන්නේ. 2006 රුපියල් මිලියන 14500ක අපනයන ආදායම තම උන්නාන්සලා සොයාගෙන තියෙනවා. මෙට්‍රික් ටොන් 14647ක් යවලා 2017 දී රුපියල් මිලියන 39230ක් ආදායමක් සොයාගෙන තියෙනවා. මසුත් මෙට්‍රික් ටොන් 25000ක් යවලා වසර 11ක් තුළ වර්ධනය මෙට්‍රික් ටොන් 11000ක් පමණයි. ඇමතිවරුනි, අපි 90000ක් ගෙන්නනවා වසර 11ක් තුළ, අපි යවන්නේ 11000යි. කල්පනා කරලා මේකේ වෙනස මොකක්ද කියලා. ඒ නිසා අපි තමුන්නන්දරට කියනවා, රටවටේ මේ විදියට මූද තියාගෙන මෙලතර විහිළු සපයන් එපා කියලා මම තමුන්නන්දර දෙන්නගෙම ආදාන්තෙමු කරනවා. ඒ වගේම අපනයන ආදායම අඩු වෙලා තියෙද්දි ඉන් 35ක් යොදවනවා මේ ආනයන නිෂ්පාදන අපේ රටට ගේන. මේක නිසා වෙන්නේ මොකද්ද? අපේ රටට වසරින් වසර ජීවන ක්ෂේත්‍රයෙන් හිමිවන විදේශ විනිමය ක්‍රමානුකූලව අඩු වෙනවා කියන එක මම ආදාන්තෙමු කරනවා. ඒ වගේම අපි කරන්න ඕන මොකද්ද? රටේ නිෂ්පාදනයේ ඉහළ පංගුවක් අත්පත් කර ගැනීමට නම් අපි කළ යුතු වෙන්නේ සමස්ත මත්ස්‍ය අවස්ථාවේ සපුරා ගැනීමට නම් අපි කළ යුතු වෙන්නේ ජාතික ආදායමේ වැඩි පංගුවක් මේකට වෙන් කරන එක. අනේ තුමනි, පොඩි වෙලාවක් ඇතුළත තුමා කතා අධික යන හොඳේ
විනාඩි
සභා වෙන්න ඕන. සමා වෙනවා තුමා. ඔව්
හරිසන් ඇමතුමා,
2006 ඉඳලා තමයි ඔබතුමා මේ ලොකු වார்த்தාවක් ඉදිරිපත් කරේ.
මම කියන්නේ එන්න වැඩි වෙනවා කියලා. ඒකයි කියන්නේ.
ඒවා හැබැයි ඒ කාල සීමාවලදී ඔබතුමාලගේ ඇමතිවරයෙකුත් හිටියා. මේ ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරයෙකුත් අවුරුදු දෙකක් විතර මේ කාල සීමාවේ ඉති. හැබැයි
මමත් හිටියේනේ.
ඔව් මම කියන්නේ මම කියන්නේ ගරු මන්ත්‍රීතුමා,
සුනාමි කාලේ
නෑ පොඩ්ඩක් ඉන්නකෝ. මේ ඔබතුමාට මම පැහැදිලි කරන්නේ ඍජු අයවැය මුදල් වෙන් කෙරුවේ නැතුණාට තවත් වක්‍ර විදිහට මේ අවුරුද්ද ඇතුළත අපි ගන්දර වරායත් ඒ වගේම උතුරේ ගුරුනගර වරායත් හදන්න දැනටමත් සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දීවරයන්ට බෝට්ටු දැල් ආම්පන්න ලබා දීමේ විශේෂ ණය යෝජනා ක්‍රමයක් මේකට ඇතුළත් කරලා තියෙනවා.
මේ ටිකත් කියන්නම්. කරේ නගර ඒ වගේම කරපු දේ මේ ඔය ගන්දර දැන් අවුරුදු ගාණක් ඉඳලා වැඩේ කරන්නේ. මම කියන්නම්
ඒක. නෑ මේ සැරේ අපි ඒක මේ සැරේ කරනවා.
ඒ නිසා 95 සමස්ත යාත්‍රා ප්‍රමාණය 27279ක් යොදාගෙන අල්ල මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 235750යි. 2017 සමස්ත යාත්‍රා ප්‍රමාණය 46890ක් යොදාගෙන අල්ල මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 531310යි. තේරුම් ගන්න මම මේ කියන එක. ඒ නිසා වසර 22 තුළ නිෂ්පාදනය වැඩිවීම මෙට්‍රික් ටොන් 103යි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා 2015-16 සමස්ත මාස නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 30000ක් වෙනකොට 31000ක් වෙනකොට 2016-17 සමස්ත මාස නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 531300යි වැඩි වෙලා තියෙන්නේ 2.1 සිට 0.1 දක්වා පමණයි. ඒ නිසා මේක ප්‍රබල අඩුවීමක්. ඒ නිසා මේක තේරුම් ගන්න තමුන් අසලා 95 මිලදී මාසයේ වගාවේ මෙට්‍රික් ටොන් 18250ක් නිෂ්පාදනය කළා තියෙනවා. 17 මෙට්‍රික් ටොන් 80000ක් නිෂ්පාදනය කළා තියෙනවා. මෙට්‍රික් ටොන් 64000ක් වැඩි කරගෙන තියෙනවා. ඒ ක්ෂේත්‍රයේ හොඳයි කියන එකයි මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ. ඒ වගේම දීවර කර්මාන්තයේ ජාතික ආර්ථිකයේ දායකත්වය මම ඔබතුමාට පැහැදිලි කරන්න ඕන. දලදේශ නිෂ්පාදනයේ වර්ධනයෙන් දලවාසි 15.27යි 16.6යි 17.05යි මාස 9ක් තුළ 18.14යි 18 දක්වන සංඛ්‍යාලේඛන. ඒක නිසා ජාතික ආර්ථිකයේ ඒ පංගුව අපේ මස නිෂ්පාදනයේ එන්නෙන්න අඩු වෙලා තියෙනවා. මේකට මම විශ්වාස කරනවා 78 ඉඳලා මේ දක්වාම මේ දීවර මාත්‍යංශය බාරගෙන වර්කින් දරාපු හැම ඇමතිවරයෙක්ම හැම ජනාධිපතිවරයෙක්ම රටේ නායකත්වයේ දී බගමැතිවරයෙක්ම පළාත් සභා ඇමතිවරයෙක්ම හැම කෙනෙක්ම වාක්‍යන් ඕන කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා මාවබයදානම් කරනවා විශේෂයෙන්ම මේ දීවර අමාත්‍යංශයේ එක එක ක්ෂේත්‍රවල තියෙන ඛේදවාචකය පැහැදිලි කරන්න අපි දකිනවා දීවර අමාත්‍යංශයේ දීවර වරාය සංස්ථාව අද මේ දීවර වරාය සංස්ථාවෙන් ආදායම් හොයන්න උත්පාදනය කරන්න ඕන්තරම් මාර්ග තියෙනවා ඒ මාර්ග තියා ඒ මාර්ග තිබුණට ඒක දීවර අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා එළදාරීන් හැම කෙනෙක්ම මෙන්න මේ ක්ෂේත්‍රයේ වාක්‍යයෙන් බාර අරගෙන මේක වැඩ දියුණු කරන්න මඟ පෙන්වීමක් හරියට කරන්නේ නැත්නම් කවදාවත් මේ දීවර වරාය සංස්ථාව ගොඩ ගන්න බෑ කියන එක මම තමුන්නාසලගේ අවධානයට යොමු කරනවා ඒ වගේම මම කියන්න ඕන මේ හිටපු දීවර ඇමතිවරු කරපු දේවල් ලංකාදීප වරාංශ සංස්ථා විසින් මීගම්ව කලපුව සංවර්ධන ව්‍යාප සඳහා සංස්ථාව සතු මුදල් රුපියල් 1 කෝටි 14 ලක්ෂ 70,000ක් වැය කරලා හිටපු ජනාධිපති විපක්ෂ නායක කරුණාකර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපති ප්‍රචාරක රැලියක් 2014 12 30 මීගමු නගරසභා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට රුපියල් 89 ලක්ෂ 50,000ක් වැය කරලා තියෙනවා ඒ වගේම මෙතන රැස්වීම සඳහා රුපියල් 175,000ක් වැය කරලා LED රූප දිරසයිත රූපවාහිනී යොදවා ගැනීමක් කරලා තියෙනවා මැතිවරණ කටවලට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර රුපියල් 12 ලක්ෂ 55,000 කැප්කොප්පි හදලා තියෙනවා මහා ටීෂර්ට් හදලා තියෙනවා මියම්ම කලබු අසල සමරු පළකයන් ප්‍රමාණ කියලා දී රුපියල් 18 ලක්ෂ 40,000කින් දිනපොත් මුද්‍රණය කියලා තියෙන රුපියල් 10 ලක්ෂ 90,000කින් මෙන්න මේවා තමයි අතීතෙ හිටපු ඇමතිවරු කරලා තියෙන්නේ සරත් ගුණරත්න මහත්තයලේම ඒ මහින්ද රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුව තුල ඉතින් ඒ මහත්තුරු ඒ දීවර අමාත්‍යංශයේ වක්කීම් බාර ගන්නකොට ඒගොල්ලෝ හිතාගෙන හිටියේ ඒගොල්ලා රටේ ඒ වෙලාවේ ලෝකෙම දීවර ඇමති කියලා ජනාධිපති කියලා කිසිම නිහතමානී බව ගැතුව මේ මහජන මුදල් තමයි මේගොල්ලෝ මේ විනාශ කරලා තියෙන්නේ ඒ වගේම මම කියන්න ඕන 2017 මෙන්න මේ දීවර වරා සංස්ථාවට හුන්දාතු විතම් රුපියල් කෝටි 471යි 18 470ක් අඩු කරලා තියෙනවා 19 400යි 70ක් අඩු කරලා තියෙනවා ප්‍රාග්ධන විදම් 181යි 17 18 225යි 19 225යි ඒ නිසා මම විශේෂයෙන් මිල්ලිමක් කරනවා මේ ප්‍රමාණය මොනම ආකාර කිව්වක්වත් මේක ගොඩ ගන්න යොදා ගන්න දෙදීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒ වගේම කියන්න ඕන රාජසේනත් මහත්තයා දීවරමතිවරයේ වශයෙන් හිටපු කාලෙදී කිරින්ද දීවරවරායේ වැලියොත් කීම් සඳහා විකිණීම වසර පහකට කොරියන් සිවිල් සමාගමත් එක්ක එකතු වෙලා අස්සංකරා ගිසුමත් මේකෙන් කෝටි ගානක මුදල් අහිමි වුණා දීවරවරාය සංස්ථාවට නමුත් 2018 11 මාසෙ 30 ඒ වගේම දිගින් දිගටම
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා
ඊටම ඇමතිවරයා විසින් වැසීස්ස දාන රුපියල් කෝටි ගානක් වෙන් කරගෙන තියෙනවා ඒ නිසා මම කියන්න ඕන ඒ වගේම රාජ්‍ය මන්ත්‍රීවරයා 2014 ඔක්තෝබර් මාසේ මෝදර දීවරවරාය විතාන සමාගමකට බාර දීලා හෙක්ටයාර් 144ක් වෙච්ච ඉඩම් ප්‍රමාණයක් තුනමාරේ රජයේ තක්ෂේරේ වටිනාකම රුපියල් 1,017ක් තියෙද්දී රුපියල් 1,025,000ක් බත් දීලා තියෙන රුපියල් කෝටි 47ක පාඩුව සිද්ධ කරලා තියෙනවා මෙන්න මේව තමයි හිටපු මහත්තුරු කරලා තියෙන්නේ ඒ නිසා තව තියෙන බොහෝ දේවල් ජාතික ජල ජීවක සංගමයේ අධිකාරී ගැන කතා කරන්න ඕන මෙන්න මේකෙත් සභාපතිවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධ්‍යක්ෂවරු මේ හැම කෙනෙක්ම මැදිහත් වෙලා මේකේ ප්‍රගතියට ඉදිරියට ගන්න කටයුතු කරන්න ඕන අමාත්‍යවරයාගේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇල්ම් බැල්මේකට අනිවාර්යෙන් තියෙන්න ඕන ඒ වගේම මා කියන්න ඕන ජාතික ජල ජීවක ආයතනය මෙන්න මේකෙත් ඒ ඉන්නා නිලධාරීන්ගේ සහ අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත් වීම වෙලා දීවරයට අලුත් පන්නකම හඳුන්වා දීලා දීවරයට අවම අවාසියක් අත්පත් කරන පන්නක අවම වාසියක් අත්පත් කරන අවම අවාසියක් මේ හිමිවන ඒ කියන්නේ විශිෂ්ට පන්නකම හඳුන්වලා දීලා අනිවාර්යෙන් මේක වැඩ දියුණු කරන්න උත්සාහ ගන්න ඕන ඒ වගේම සීනෝර ආයතනයත් ඒත් එහෙමයි අද සීනෝර ආයතනය සම්පූර්ණ දිය ජනතාවගෙන් පැත්තකටලා තියෙනවා ඒ වගේම දීවර සංස්ථා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ගන්න ඕන දීවර සංස්ථාව ආරම්භක 1960 දී නමුත් අපි දන්නවා 77 ඇති කර විවෘත ආර්ථිකයෙන් පස්සේදී මේ ජීව සංස්ථාව ඈලියාවට ගියා විනාශ වුණා මේ ජීව සංස්ථාවේ පාඩුවද බරපතල විදියට වැඩිලා තිනවා මේ පාර අයවැය ඇස්තමේන්තු වල පුණ්ඩාවතන විදම් මොහ ජීව සංස්ථාවේ ප්‍රාතන විදම් යොදවල නැති නිසා දෙක රොතලක හැරලා තිනවා ජීව සංස්ථාව විනාශ කරලා තියෙන්නේ ඒකනත් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා
ගරු මහත්මයා වෙලාව හරි අවසන් කරන්න ගරු
මහත්මයා මම කියන්න ඒ නිසා ජීව සංස්ථාවේ ආදායම අපි වැළුවොතින් විශාල ප්‍රමාණයක් අපි දකිනවා මේ දීවර සංස්ථාවට අධිලි ප්‍රදාර්ශ මාත්‍යගෙන් අහපු මේ නියෝජනතුමාගේ අහපු 2019 මාර්තු 18 වෙනිදා ආව ප්‍රශ්නෙකදී උත්තර දුන්නහු පෑලියගොඩ මධ්‍ය මත්ස්‍ය වෙළඳ සංකීර්ණය විවෘත කළ 2011 මාර්තු 26 වෙනිදා මෙන්න මේක සමාගමකට බද දීලා සමාගමකට බද දීලා මේකේ රතගාල රුපියල් කෝටි දීවර සංස්ථාවට අහිම් කරලා තියෙනවා රුපියල් 2 කෝටි 454,000 අහිම් කරලා තියෙනවා ඒ වගේම මෙන්න මේකට සම්බන්ධ වෙලා තියෙනවා සම්බන්ධ වෙලා දීවර සංස්ථාවට ලැබෙන්න තියෙන ආදායම මේ පුජ්ජිරිය සමාගම රන් තියෙන රුපියල් 8 කෝටි 24,44,362 අරගෙන ඒ දීවර සංස්ථාවට ලැබෙන්න තිබිච්ච මුදල් මෙන්න මෙහෙම තමයි ඒ වකමානුවේ අහිම් කරලා තියෙන්නේ ඒ නිසා දීවර සංස්ථාව අද කඩාගෙන වැටලා තියෙනවා දීවර සංස්ථාවේ වැටුප් ගෙවන්න බැරුව අතරේ කැස්පියෙන් දානවා ඒ නිසා මේ දීවර සංස්ථාව මේ විදියට ඈලියාවට ගිහිලා තියෙන්නේ මෙන්න මේ පුජ්ජලියන්ගේ කරපු ඒ අපරාධකාරී වැඩනවා කියන එක මම අවධානය කරනවා අවසාන වශයෙන් මම ඔබේ අවධානය යොමු කරනවා ජාතික ජලදහ දියුත ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරලා තියෙනවා ඒ නිසා මෙන්න මේ ජාතික ජල දීවර ජල ජීවි ප්‍රතිපත්තියට අනුකූලව වැඩකටයුතු කරනවා නම් අපි විශ්වාස කරනවා මේ ජීව ක්ෂේත්‍රය කොට ගැනීමට හැකියාව ලැබෙයි කියලා අවසාන වශයෙන් මම අවධානය යොමු කරනවා මේ ඔලුවිල් වරාය ප්‍රශ්නයක් තියෙනවා ඔලුවිල් විලාය වරාය ආරම්භ කරේ 2013 සැප්තැම්බර් 1 මෙන්න මේ ඔලුවිල් වරාය මේ වෙනකොට වැලි වලින් පිරලා තියෙනවා දිගින් දිගටම වැලිවත් නොකිරීම නිසා ජීවර කටයුතු කිරීමට හැකියාවක් නැහැ මේකේ තියෙන අයිස් ෆැක්ටරිය ප්‍රයෝජන ගන්නෙ නැහැ වහල් දාලා තියෙනවා සීත කාමර වහල් දාලා තියෙනවා ඒ වගේම ජලය සැපීම අකර්මණ වෙලා තියෙනවා ඒ වගේම ඉන්ධන සැපීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒ වගේම මෙන්න මේ මාහැඟි ස්ථානයේ ජීවරයේ ප්‍රගතියට යොදා ගන්න කියලා මම විශේෂයෙන්ම අමාත්‍ය දෙන්නගෙම අවධානය යොමු කරනවා කල්මුනේ සයින්ද බරදු තිරුක්කෝවිල් පොතුවිල් ආරුගම්බේ පානම ප්‍රදේශවල විශාල දීවර ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා මෙන්න මේවටත් අවධානය යොමු කරලා ඒ සම්බන්ධ කටුලන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම කියන්න ඕන තිරිකුණාමල දිස්ත්‍රික්කයේ කුඩා කුච්චවේලි පාසලේ මම කොට්ටාසල ඇති ජයනගරපුර ගාමසේව සම්මේ ඇති සාගරපුර ගම්මානයේ ආරම්භ 2017 කලපුව සමග ගමක් ව්‍යාපෘතිය නිවාස 27යි වර්ගකට 510 නිවාසයක ප්‍රමාණය වැසිකිලි සමග 3,00,000 ආදරයක් දීලා තියෙනවා නමුත් 83-84 කාලේ මෙම ගම පෙස පෙර මහත්ය විසින් නිර්මාණ කරලා යුද්ධදී මේ ගම විනාශලා තියෙනවා නමුත් අද මේ වෙනකොට මේ ගෙවල් වල ගොඩනැගීම ඉතාමත්ම අඩාල් තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒ නිසා අද ගෙවල් වලින් මේ හරියට ගෙවල් හදලා තියෙන්නේ 2යි භාගයක් කඩ කරලා තියෙනවා 18ක කියන්න බැරි ඒවා තියෙනවා 7ක් පවුල් 15ක් තව ඉන්නවා නිවාස අපේක්ෂාවෙන් අද මෙන්න මේ ස්ථානයේ පවුල් 300ක් අතීතයේ හිටියා දැන් ලියාපදිංචි පවුල් 42ක් ඉන්නවා ඒ වගේම ස්ථිර පවුල් 27කුත් ඉන්නවා මෙන්න මේගොල්ලන්ට මේ කටයුත්ත කරගෙන යාමට මොනම හරි ආකාරකින් ඉතිරි මුදල් සපයලා ඒ ජනතාවට ඒ ජනතාවගේ අවස්ථාවේ ඉෂ්ට කරන්නේ කියලා මා විශේෂයෙන් විල්ලිමක් කරනවා. ආසාර වශයෙන් 2014-2015 දීවර ජල සම්පත් ත්‍යාශීර්ෂය ගැන මගේ කතාවේදී 257 14 වෙනි කාණ්ඩයේ අංකය සහිත පිටු 1992 1904 දක්වා ඒ අංක සහිත ඒ කන්සාත් වාර්තාවේ මම අවධානය යොමු කරනවා. මෙන්න මේ ක්ෂේත්‍රවලට 2900 පිටුව දීවර යාත්‍රා රක්ෂණය, ඒ වගේම කිමිදුම්කරුවන් ගැන ගැටලුව, ඒ වගේම 2901 පිටුව ඒ සම්බන්ධයෙන් මේ ගැටලුව, ඊළඟට අම්පාර දිස්ත්‍රික් දිසාවේ දීවර ගැටලුව මඩකල් දිස්ත්‍රික්කේ ගැටලුව, ඒ වගේම 2902 හම්බන්තොට වැලිපටන් විල දීවත්තොට පල්ලේ හානිය, 2903 පිටුව තිරිකුණවල දිසාවේ පුළුමොඩේ කෝකිලා කලපුවේ දැල්මෙහෙම. මෙන්න මේ ක්ෂේත්‍රයන් පිළිබඳව අවධානය යොමු කරලා කරන්න පුළුවන් උපරිම මැදිහත්වීම කරලා තමුන්නාන්සලා මේ කටයුත්තට මැදිහත් වෙලා දීවර ජනතාවත් දීවර ක්ෂේත්‍රයත් මීට වඩා උනන්දුවෙන් උමනාවෙන් ගොඩදාන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා.
ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා.
ශ්‍රී මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂම අද විවාදයට ලක් වෙන පුෂ්කාරිමක රටක් හැටියට අපේ රටේ ඉතා වැදගත් අමාත්‍යංශ කීපයක් යටතේ කතාබහට ලක් වෙන අවස්ථාවේ එකතු වීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මම හිතනවා අපි කෘෂිකාර්මික රටක් වගේම අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන විරුදාවලත් නමින් තමයි හඳුන්වන්නේ මොනසේ මන්ත්‍රීතුමනි. ඒකට හේතුව තමයි අපේ රට පීඩලා තියෙන්නේ සාගරයේ මහා සාගරයේ මැද. ඒ නිසා මම හිතනවා මේ කෘෂිකර්ම අමාත්‍යංශත්, ඒ වගේම දීවර අමාත්‍යංශත්, ඒ වගේම කෘෂිකර්ම ශේෂ්ඨයට ඉතා වැදගත් වෙන මාර්ග අමාත්‍යංශයත් එකම අමාත්‍යංශය යටතේ එකතු කරලා විද්‍යාත්මකව ඒ අමාත්‍යංශයේ වැඩ කළ හැකි වැඩ දන්න, ඒ වගේම රටේ කෘෂිකාර්මයන්තයේ සහ මේ ශේෂ්ඨ සියලුම පිළිබඳව අවබෝධය තියෙන ගරු අමාත්‍යවරයෙක්ට ලබා දීම පිළිබඳව අපි ගරු අග්‍රාමාත්‍යතුමාට ප්‍රශංසා කරනවා. ඉතින් ගරු අමාත්‍යතුමනි, මම දැක්කා අපේ බොහෝ දෙනා ඔබතුමාට යෝජනා කරනවා, චෝදනා කරනවා. හැබැයි ඔබතුමා මේ අමාත්‍යංශයේ බාර අරගෙන කෙටි කාලයක් අපි ආපාලන ආණ්ඩුව හදලත්, ඒ ආපාලන ආණ්ඩුව තුළත් කෘෂිකර්ම ශේෂ්ඨය ගත්තත් මේ අමාත්‍යංශ කීපයක නියෝජනේ එවකට ශ්‍රී ලංකා ජාස් පක්ෂයේ දරපු අපේ අවුල් ආණ්ඩුවත් එක්ක ඉදිරිච්ච ඇමතෝරුයි කියන කාරණේ අපි අමතක කළ යුතු නැහැ. ඒ කෙසේ වෙතත් ඔබතුමාට ලැබිච්ච අභියෝග මේ අමාත්‍යංශය තුළ ඉදිරියට යන්න අවශ්‍ය වැඩ පිළිවෙල අපටත් යෝජනා කරන්න අවස්ථාවක් කරගන්න. මොකද ඔබතුමාට බෑ කෙටි කාලයකින් පෞගේ කාලය තුළම විච්ච සිදුවීම් ව්‍යාකරණය කරන්න ඒවට තිත තියන්න. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, අපි දන්නවා අපි ඌව වෙලස්සේ, ඒ වගේම කන්ද උඩරට ප්‍රදේශයේ නියෝජනය කරන, ඉහළ ඌවත් පහළ ඌවත් සම්බන්ධ කරන, විශේෂයෙන්ම අපේ රටේ කෘෂිකර්ම නිෂ්පාදල වලින් වැඩි කොටසක් රටට දායකත්වය දරන ප්‍රදේශීය නියෝජක මන්ත්‍රීවරයෙක් හැටියට අපේ ප්‍රදේශය තුළ මේ කෘෂිකර්මාන්තය ඉල තියෙනවා. ගොඩ වගාවත්, ඒ වගේම විවගාවත් දෙකම සිද්ධ කරන කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිසින් මට තියෙන ප්‍රශ්න ගරු අමාත්‍යතුමනි, අපි මේ භෝග නිෂ්පාදනය, එළවලු නිෂ්පාදනය තුළ හෝ ඒ වගේම විවගාව තුළ හෝ අපිට අවශ්‍ය කරන වැඩපිළ රටේ පාරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය, ඒ වගේම රටේ පාරිභෝජනය එහාට රටේ වෙනත් රජ රටවලට අවශ්‍ය කරන ප්‍රමාණය සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අපේ රට තුළ නිර්මාණය වෙලාද කියන පුංචි සැකයක් තියෙනවා. දැන් ගත්තොත් අපේ ප්‍රදේශවල ගත්තොත් තක්කාලි කඩන කාලෙට වෙළඳපොළට ගෙනියන්නේ නැහැ ගරු අමාත්‍යතුමනි. ඒ වගේම වොන්චි කැඩෙන කාලෙට වෙළඳපොළට ගෙනියන්නේ නැහැ. මම දකිනවා මේ විවිධාංගීකරණයේ තියෙන දුර්වලතාවයක්. අපිට විවිධ ආයතන තියෙනවා ඔබ අමාත්‍යංශය යටතේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන තියෙනවා, කෘෂි පරීක්ෂණ ආයතන තියෙනවා. මේ ආයතන සියල්ල තුල ගත්තොත් තා රටට වග කිය යුතු කණ්ඩායම් නියෝජනය වෙනවා. උගතුන්, බුද්ධිමතුන්, විද්වතුන්. හැබැයි මේ සියලු දෙනා තුලම දීර්ඝ කාලයක් තිස්සේ වැවිච්ච මේ ක්‍රමවේදය අපි දන්නවා අපේ ගොවීන්ට සමහර වෙලාවට තමන්ගේ අස්වැන්න නෙල්ල කාලයට තමන්ගේ අස්වැන්න සඳහා ඒ භෝග වගා කිරීම සඳහා යොදවගත්ත මුදල් සමහර වෙලාවට ඒ යොදවපු මුදල්වල ලබා ගන්න බැරි තත්ත්වයටපත් වෙලා වසගුප්පිය අතර ගන්න තැන් අනේක විදිහට මේ මාධ්‍ය තුල දකින්න. ඒ නිසා මම හිතනවා ග්‍රාමතුනි, අපි ඇයි මෙන්න මේ කියන කාරණයට අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරන්න ඕනේ. අද ගත්තත් මම දන්නේ නැහැ වැඩපිළිවෙල හදා. අපි ගත්තොත් අපේ ප්‍රදේශයේ ගත්තොත් ඒ ප්‍රදේශයේ ඉහළ සහ පහළ ඌව තුල තියෙන වැවෙන යම් යම් භෝග තියෙන්නට පුළුවන්. ඒ භෝග තුල අපි එක් කන්‍යක් සඳහා එක් ගොවි මහතුරු කණ්ඩායමක් නිර්මාණ හඳුනාගෙන ඒ ගොවීන් සඳහා ඔවුන්ගේ ගොවි භූමිය තුල එක් භෝග වගාව සඳහා අපි අවශ්‍ය වැඩපිළිවෙළ හදලා දුන්නොත් එකම නිෂ්පාදනය වෙන්නේ එකම වේලාවට. මම හිතනවා මෙන්න මේ තුලතර විශේෂයෙන්ම අපිට අහක දාන්න නොවන යම් කිසි නිෂ්පාදනයක් ගන්න පුළුවන්. දේශීය පරිභෝජන අවශ්‍ය ප්‍රමාණය නිර්මාණය වෙනවා. ගොවියගේ අතපිට සරු වෙන වැඩපිළිවෙළ නිර්මාණය කරන්න පුළුවන් කියන කාර්යය මම දැකලා තියෙනවා ගරු අමාත්‍යතුමනි. අපි මේවා යෝජනා කරාට සමහර වෙලාවට ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සමහරට සමහර ප්‍රශ්න දිනවා. මම හිතනවා මේ සඳහා යම් කිසි මෙදිහත් වීමක් අපිට අවශ්‍යයි. ඒ වගේම තමයි අපෙන් ඈත් වෙලා යන අපිටම ආවේණිකිච්ච අපේ භෝග වගාවන් අපේ පළතුරු වගාවන් ඒවා නැවත ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන්න පුළුවන් වැඩපිළිවෙළ වගා ගන්න පුළුවන් වැඩපිළිවෙළ අපිට ඕනේ. උදාහරණයක් ගත්තොත් අපේ ප්‍රදේශයේ තියෙනවා අලිපේර වගාව. දැන් මේ අලිපේර වගාව නේ අපෙන් ඈත් වෙලා ගිහිල්ලා. හැබැයි හොඳ අලිපේර වගා කරන්න පුළුවන් නම් ඒ පළදාවන් ගන්න පුළුවන් නම් මම හිතන අමතර ආදායම විතරක් නෙමෙයි විදේශ රටවලට මේක යවන්නට පුළුවන්. හැබැයි ඒවා ඈත් වෙනකොට ඒවා තුල යම්කිසි විමර්ශනයක් කරලා ඒ විමර්ශනය තුල මොකද මේක ඈත් වෙන්නේ මේ භෝගයේ මේක නැවත වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ඉතාමත්ම අවශ්‍යයි කියන යෝජනාව මේ වෙලාවේ කරවමත් තුම අපි මතක් කරන්නේ. අපේ රට ඉහළට ගිනියන් අපේ ගොවීන් ටික ආරක්ෂා කරන්න අපේ ජනපද ටික අපිට ආරක්ෂා කරගන්න ඕනි කියන අදහස දැක්ක නිසා. ඒ වගේම තමයි ගරු මට තියෙන පුංචි කාලය නිසා මම වාරිමාර්ග අමාත්‍යාංශයේ යම්කිසි යෝජනාවක් අවශ්‍ය වෙලා තියෙනවා ගරු අමාත්‍යතුමනි. මම දන්නවා උමා ඔය ව්‍යාපෘතිය ඉතා බරපතල ලෙසට හානියට ලක් වුණේ අපේ ප්‍රදේශයේ. අපේ ජනතාව අදරත් එක වන්දි ගෙවරෝ වන්දනා මේ වන්දි ගෙවලා ඉවර කරන්න අපේ පළාතේ ජීවත් වෙන ජනතාවට කොතේ කාලයක් ඇයිද කියලා. අපේ පරම්පරාගත තිබිච්ච ලින් ටික හිඳිලා ගිහිල්ලා ඒ ජල උල්පත් ටික හිඳිලා ගිහිල්ලා ඒ ජල උල්පත් වලින් ලින් වලින් වගා කරපු උදවිය තමන්ගේ දෛනික ජීවිතයේ ගත කරපු ඒ උදවිය අද තමන්ගේ දෛනික කටයුතු සියල්ල අඩපණ වෙලා තියෙනවා. වතුරට බවුසරයක් වතුර ටැංකියකට සීමා වෙච්ච තමන්ගේ පාසුකම් ටික සීමා වෙච්ච තැනකට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න ඕනි. දවසෙන් දවස ඒ ලින්සා ඉල්පත්
ඉදිරියට යනවා. ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ඒ නිසා මම හිතනවා කරා හැමතෝනේ මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් ඕනි. ඒ විසඳුම සඳහා දෙන්න වැඩපිළිවෙලක් හදන්න. පෞගේ වාහන වාහනුව තුළම පහරට ආවට පස්සේ මිනිස්සු ඇවිල්ලා පාරවල් වැහුවට පස්සේ ඒ උද්ඝෝෂණ කරාට පස්සේ ඒකට අවධානය යොමු කළ වැඩක් වෙන්නේ නැහැ. අද ගමේ පන්සලට දාන දෙන්න විදියක් නැහැ සමහර කණ්ඩායම් වල. ඊයේ පෙරේදා අපි යනකොට කියනෝ ඒ ගමේ පන්සලට ඇවිල්ලා දාන වේලෙන් යමක් අරන් යන ගමේ ඒ ගෙදරක පුද්ගලෙයි. ඇයි කියලා හැමෝම ගෙදර උයා ගන්න විදියක් නැහැ ආදායම ඇනහිටලා තියෙන්නේ. හැබැයි ගමේ පන්සලට දාන යන්නේ නැහැ. ගමේ පන්සලට යන මිනිස්සු කියලා දාන යන්නේ. මෙන්න මේ රෝචනීය தත්ත්වය අපේ ප්‍රදේශයේ ජනතාවත් පත් වෙලා තියෙනවා. මෙන්න මේ මහා ව්‍යාපෘතියත් එක්ක මේ වාරි කර්මාන්තය සල නිර්මාණය වෙච්ච දයක්. කවුරු කරත් ඒක නිවැරදි කිරීමේ වගකීම දැන් අපිට බාර දෙලා තියෙනවා. අපි පෞගේ ආණ්ඩු කාලේ කරපු දේවල් දැන් නිවැරදි කරගෙන යනවා. ඉතින් මේක නිවැරදි කිරීමේ අවශ්‍යතාවය අපිට තියෙනවා. ඒ වගේම ධීවර අමාත්‍යාංශය යටතේ ඔහු හැමෝම කතා කරා. ගරමතුමේ මේ ධීවර අමාත්‍යාංශය තුළ මම හිතනවා අපේ නියෝජ්‍ය ඇමතුමා දිර්ගජාරිතිකරු අමාත්‍යතුමා එදා දක්ෂ ලෙස ඔවුන් මේ කර්මාන්තයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කරු අමතිවරේ. ඒක මම දකිනවා මේ ධීවර කර්මාන්තයේ තී විශේෂයෙන් අපි අවධානය වෙන්න ඕනේ මුලසනේ මන්ත්‍රීතුමනි මේ මත්ස්‍ය නිෂ්පාදනයේ මේ මත්ස්‍යයන් බොහෝ වීම පිළිබඳ අවබෝධයක් තියෙනට ඕනේ. අපි මේ අපේ මම කිව්වා අපේ මෝදෙන් වැඩි වැටෙච්ච දිවයිනක් අපිට තියෙනවා. හැබැයි මේ දිවයින තුලාම විශේෂයෙන්ම මේ දියවැල් එක්ක සම්බන්ධ වෙච්ච මේ මාළු ගහණය ජීවත් වෙන්නේ. දියවැල් එක්ක තමයි මාළු ගහණය ජීවත් වෙන්නේ. ඒ දියවැල් එක්ක ඔවුන්ගේ ආහාර රටාවක් තියෙනවා. ඒ ආහාර රටාවත් එක්ක තමයි මේ මත්ස්‍ය වර්ගය නිර්මාණය වෙන්නේ බොහෝ වෙන්නේ. ඉතින් අපේ රටේ තමයි මේ මාළු අල්ලන්නේ යන්නේ. විදේශ රටවල මාළුවා ඉන්න තැන බලලා ඒ මාළු වර්ගය මොනවාද බලලා තමයි අල්ලන්නේ යන්නේ. ඉන්න ප්‍රමාණයත් එක්ක දාන්න. මෙන්න මේ අලුත් තාක්ෂණය. ඒ වගේ මේ මාළු මේ මාළු ගණත්තේ වැඩි කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් අවශ්‍යයි. මොකද මේ දියවැල් එක්ක එක් ප්‍රදේශයකට ආවේනික වුණුනේ මේ කාල සීමාව තුළ ඒ ජීවත් වෙන වාස ස්ථාන හදලා තෝරා ගන්න ඕනේ ආහාරත් එක්ක. එහෙනම් මෙන්න මේ පිළිබඳ අවබෝධයක් තියෙනවා අපේ ධීවර අමාත්‍යාංශයට. ඔය කියන මාළු වර්ග ඔවුන්ගේ ආහාරත් එක්ක වැඳෙන්නේ. එක රටාවකට ඉන්නේ. අපි සමාජයට හම්බන්තොට දකින අහුවෙන මාළු වර්ගයේ ආයි අහුවෙන්නේ වෙනත් ප්‍රදේශකින් වෙන්න පුළුවන්. ඔවුන් සංසරණය කරනවා. ඒතර අපි හඳුනා ගන්න ඕනේ. ඔවුන්ට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය සහ ඒ නිෂ්පාදනය නෙලා ගැනීම සඳහා අවශ්‍ය අලුත් තාක්ෂණයක් ලබා දෙන්න කියන කාරණේ මතක් කරන කෙටි වේලාවක් අපිට තියෙන්නේ. බොහෝ අදහස් තිබුණත් විශේෂයෙන් මිස්තුතිවන්ත වෙනවා ඒ දක්ෂ ඇමතිවරයෙක් කාර්යශීල ඇමතිවරයෙක් වැඩපිළිවෙල මේ රටේ සංශෝධිත කෘෂිකාර්ම මාන්ත්‍රියක් නිර්මාණය කරන්න පුළුවන් හයිය ශක්තිය තියෙන කරුව ඇමතිවරයෙක්ගේ වැඩපිළිවෙලට වචන ස්වල්පයක් එකතු වීම පිළිබඳව සතුටු වීම මම බොහොමත් ස්තුතියි.
ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් තිබෙනවා.
நன்றி சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே
எமது பகுதிகளை பொறுத்தவரையில் மிகவும் முக்கியத்துவம் வாய்ந்த ஐந்து அமைச்சுகள் தொடர்பில் குறுகிய நேரத்திற்குள் உரையாற்றுவது என்பது சாத்தியமற்ற விடயம் என்றாலும் கிடைத்துள்ள நேரத்திற்கு அமைவாக ஒரு சில விடயங்களை இங்கு பதிவு செய்ய விரும்புகின்றேன். அதற்கு முன்பாக மத்திய அரசியல் தலைமைத்துவங்களின் பாரபட்சங்களாலும் தமிழ் தலைமைகளின் சீலாவ அரசியல் மற்றும் தவறான வழிகாட்டல்களாலும் நீண்டகால யுத்தத்திற்கு முகம் கொடுத்து ஈடு செய்ய முடியாத பாதிப்புகள் மற்றும் இழப்புகளுக்கு உள்ளாகியுள்ள வடக்கு கிழக்கு மாகாணங்களின் அபிவிருத்தி மீள்குடியேற்ற முற்பட தொழில் வாய்ப்பு முயற்சிகள் அனைத்தும் விசேடமான வகையிலும் அந்த மக்களின் அபிலாசைகள் மற்றும் உணர்வுகளுக்கு மதிப்பளித்துமே முன்னெடுக்கப்பட்டிருக்க வேண்டும். நாம் ஆட்சியில் பங்கெடுத்திருந்த போது அக்கறையுடனும் நேரகாலம் பாராத உழைப்புடனும் எமது பகுதிகளின் அபிவிருத்தியையும் மக்களின் கோரிக்கைகளுக்கான தீர்வுகளையும் எமது அரசியல் பலத்திற்கேற்ற வகையில் பெற்றுக் கொடுத்திருந்தோம். ஆனால் இப்போது வடக்கு கிழக்கு மக்களின் பொருளாதார பிரச்சனைகள் தொடர்பாகவோ பாதிக்கப்பட்ட மக்களின் அபிவிருத்தி தொடர்பாகவோ அர்த்தமுள்ள மீள்குடியேற்றம் தொடர்பாகவோ எவரும் அக்கறையோடு திட்டங்களை வகுத்து செயல்படுவதாக தெரியவில்லை. எல்லாமும் கவர்ச்சியான வாக்குறுதிகளாகவே இருக்கின்றன. ஆட்சியாளர்களை தாமே வழிநடத்துவதாக கூறிக்கொள்ளும் தமிழ் தேசிய கூட்டமைப்பினரோ வடக்கு கிழக்கு மாகாணங்களின் அபிவிருத்தி மற்றும் பொருளாதார முன்னேற்ற முயற்சிகள் என்பவற்றை தாம் நேரடியாக முன்னெடுக்காமல் அந்த விடயங்களை உயர்ந்த இடத்திலிருந்து முன்னெடுக்கப்பட வேண்டும் என்று கூறி வருகின்றனர். அந்த பொறுப்பை தட்டி கழித்து வருகின்றனர். இவர்கள் கூறும் உயர்ந்த இடத்திலிருந்து இதுவரை வடக்கு கிழக்கு மாகாணங்களில் முன்னெடுக்கப்பட்ட வேலை திட்டங்கள் என்ன என்பதை கேட்டு வைக்க விரும்புகின்றேன். விசேட செயலணிகள் என்றார்கள், அதற்கு இணையாளர்கள் என்றார்கள். ஆனால் நமது மக்களுக்கு பரிந்துரைக்கப்படுவதோ எல்லாமும் கடன் திட்டங்களே அன்றி வேறொன்றும் இல்லை. தமிழ் தேசிய கூட்டமைப்பினர் கபடத்தனமாக கூறுவதைப் போன்று மத்திய அரசுகள் நேரிலோ அல்லது உயர் மட்டங்களில் இருந்தோ தமிழ் மக்களின் பிரச்சனைகளை கவனித்திருந்திருந்தால் தமிழ் மக்களின் அத்தனை பிரச்சனைகளுக்கும் எப்போதோ தீர்வு வைக்கப்பட்டிருக்கும். அவ்வாறு எதுவும் நடப்பதில்லை என்பதாலேயே எமது மக்களுக்கான பிரச்சனைகளை நாமே தீர்க்க வேண்டும் என்ற ஜதார்த்தத்தின் அடிப்படையில் கொலை அச்சுறுத்தல்களையும் அரசியல் காழ்ப்புணர்வுகளுடன் கூடிய விமர்சனங்களையும் சுமந்து கொண்டு நாமே நேரடியாக மத்திய அரசில் பங்கெடுத்து எமது மக்களின் கோரிக்கைகளுக்கு தீர்வுகளை காண முன்வந்திருந்தோம் என்பதையும் இந்த இடத்தில் சுட்டிக்காட்டிக் கொண்டு இந்த நாட்டு விவசாயத்துறைக்கு அண்மையில் ஏற்பட்டிருந்த படைப்புழு தாக்கத்தின் காரணமான அழிவை தற்போது
டெபியூட்டி சேர்மன் ஆஃப் கமிட்டிஸ் வில் டேக் தி சேர்.
தொடரலாம் நீங்கள்.
இந்த நாட்டு விவசாயத்துறைக்கு அண்மையில் ஏற்பட்டிருந்த படைப்புழு தாக்கத்தின் காரணமான அழிவை போன்று தற்போது வடக்கு கிழக்கு மாகாணங்களில் கால்நடைகளின் அழிவென்பது மிகவும் பாரதூரமானதொரு விடயமாகவே இருக்கின்றது. கடந்த டிசம்பர் மாதம் 1ஆம் தேதி முதல் 31ஆம் தேதி வரையிலான 1 மாத கால பகுதிக்குள் கிண்ணியா பிரதேச பண்ணையாளர்களுக்கு சொந்தமான 28,000 மாடுகள் உயிரிழந்திருக்கின்ற விடயமானது அதிர்ச்சிக்குரிய விடயமாகும். மட்டக்களப்பு மாவட்டத்திலே சுமார் 400 அதிகமான மாடுகள் உயிரிழந்துள்ளன. முல்லைத்தீவு மாவட்டத்தில் கடந்த 3 மாதங்களில் 1,000 மேற்பட்ட மாடுகள் உயிரிழந்துள்ளன என தெரிய வருகின்றது. அதே போன்று மன்னார் மாவட்டத்தில் மாந்தை மேற்கு நானாட்டான் போன்ற பிரதேச செயலாளர் பிரிவுகளில் மாடுகள் பல உயிரிழந்துள்ளதுடன் இவ்வாறான உயிரிழப்புகளுக்கு ஒரு வகை கால்வாய் நோயே காரணம் என கூறப்பட்டது. அதாவது கால்நடைகளுக்கான பிரத்யோகமான மேய்ச்சல் தரைகள் இல்லாததன் காரணமாக கால்நடைகள் கால்வாய்கள் குளக்கட்டுக்களை அண்மித்த பகுதிகளில் மேய்வதன் காரணமாக அப்போதி வாழ் நத்தைகளின் ஊடாக இந்த நோய் பரவுவதாக கால்நடை மருத்துவர்கள் தெரிவித்திருக்கின்றனர். முல்லைத்தீவு மாவட்டத்தை எடுத்துக்கொண்டால் குறிப்பாக கொக்குளாய், கொக்குத்தொடுவாய், குமுளமுனை, நாயாறு, தண்ணிமுறிப்பு, ஒதியமலை போன்ற பகுதிகளில் சுமார் 30,000 மேற்பட்ட கால்நடைகள் உள்ள நிலையில் அங்கு ஒரு பிரத்யேக மேய்ச்சல் திரை இல்லை. கிளிநொச்சி மாவட்ட மக்களின் பிரதான வாழ்வாதாரமாக விவசாயமும் கால்நடை வளர்ப்பும் காணப்படுகின்ற நிலையில் அங்கு பிரத்யேக மேய்ச்சல் திரை இல்லாத காரணத்தினால் கால்நடைகளால் தங்களுக்கு பெரும் பாதிப்புகள் ஏற்பட்டு வருவதாக விவசாய மக்கள் தெரிவிக்கின்றனர். அதே நேரம் கிளிநொச்சி இரணமடை குளத்தின் கீழ் நெச்செய்கை மேற்கொள்ளும் பொழுது கால்நடைகள் எங்கே மேய்ப்பது என கால்நடை வளர்ப்போர் கேள்வி எழுப்புகின்றனர். கிளிநொச்சி மாவட்டத்தில் மேய்ச்சல் திரைக்கென 100 ஏக்கர் நிலம் ஒதுக்கப்பட்டுள்ளதாக கூறப்படும் நிலையில் அந்த இடத்தை இப்போது வனவள திணைக்களம் சொந்தம் கொண்டாடி வருவதாக தெரிய வருகின்றது. கிளிநொச்சி மாவட்டத்தில் சுமார் 35,000 கால்நடைகள் இருக்கின்றன என்பது குறிப்பிடத்தக்கது. கிண்ணியாவிலும் இதே நிலைமையே காணப்படுகின்றது. மட்டக்களப்பு மாவட்ட கால்நடை வளர்ப்போர் மேய்ச்சல் திரை கோரி அண்மையில் ஆர்ப்பாட்டம் ஒன்றை மேற்கொண்டிருந்தனர். இறக்குமதி பால்மாவில் பன்றி கொழுப்பு கலந்திருப்பதாக கூறப்படுகின்ற நிலையில் தேசிய பால் உற்பத்தியில் தன்னிறைவு காண்போம் என ஊடகங்களில் கூறுகின்ற நீங்கள் கால்நடைகள் தன்னிறைவு காண்பதற்கான மேய்ச்சல் திரைகளை அமைப்பது தொடர்பில் அக்கறை காட்டுவதில்லை. இப்படியே போனால் இந்த நாட்டின் கால்நடைத்துறை அபிவிருத்தி என்பது நாளடைவில் காணாமல் போய்விடும் நிலையே ஏற்படும். அதே நேரம் வடக்கு கிழக்கு மாகாணங்களில் விவசாய செய்கைக்கும் கால்நடை வளர்ப்பிற்கும் தடையாக சில திணைக்களங்களும் செயல்பட்டு வருகின்றன. தொல்பொருள் திணைக்களம், வனவன திணைக்களம், வன ஜீவராசியல் திணைக்களம், மகாவெளி அபிவிருத்தி சபை என்பன இவற்றுள் மிக முக்கியமானவை. இந்த நாட்டை பொறுத்தவரையில் இந்த திணைக்களங்களுக்கு காணிகள் குட்டி போடுகின்ற அதிசயங்கள் வடக்கு கிழக்கு மாகாணங்களிலேயே அதிகமாக நடக்கின்றது என கூறலாம். எனவே கௌரவ அமைச்சர் ஹரிசன் அவர்கள் கால்நடைகளுக்கான மேய்ச்சல் தரைகளை அந்தந்த மாவட்டங்களில் உருவாக்குவது தொடர்பில் உரிய அவதானங்களை தாமதமின்றி எடுக்க வேண்டும் என்ற கோரிக்கையை இங்கு நான் முன்வைக்க விரும்புகின்றேன். அடுத்ததாக வவுனியா பொருளாதார மத்திய நிலையத்தின் கடைகள் தொடர்பில் கடந்த வருடம் நடைபெற்ற மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்தில் எடுக்கப்பட்ட முடிவுக்கு அமைவாக அங்கு 40 வருடங்களாக வர்த்தக நடவடிக்கையில் ஈடுபட்டிருந்த 35 வர்த்தகர்களுக்கு முன்னுரிமை வழங்கப்பட்டு அவர்களுக்கு 35 கடைகள் வழங்கப்பட வேண்டும் என உள்ள நிலையில் அங்குள்ள அனைத்து கடைகளுக்குமாக தற்போது திறந்த கேள்வி அறிவித்தல் விடுக்கப்பட்டுள்ளதாக தெரிய வருகின்றது. இதன் தற்போதைய நிலைமை தொடர்பில் அமைச்சர் அவர்கள் அவரது உரையின் போது தெளிவுபடுத்த வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். கடந்த வருடம் வரவு செலவு திட்டத்தில் தம்புள்ள விசேட பொருளாதார மத்திய நிலையம் மற்றும் கொழும்பினை இணைத்து யாழ்ப்பாணத்தில் நவீன பொருளாதார மையம் ஒன்று உருவாக்கப்படும் என்றும் நெடுந்தீவு மற்றும் கிளிநொச்சியில் 2 உணவு பதனிடும் நிலையங்கள் உருவாக்கப்படும் என்றும் தெரிவிக்கப்பட்டிருந்தது. ஆனால் அது இன்னமும் உருவாக்கப்பட்டதாக இல்லை. அதேபோன்று இந்த வருட வரவு செலவு திட்டத்தில் மத்திய பொருளாதார மையம் ஒன்று இணைந்ததாக 10 துணை பொருளாதார நிலையங்கள் வடக்கு மாகாணத்தில் ஸ்தாபிக்கப்படும் என்றும் குறிப்பிடப்பட்டுள்ளது. எனவே ஏற்கனவே கூறப்பட்ட யாழ்ப்பாணத்து நவீன பொருளாதார மையம் உருவாக்கப்படுமா? அது உருவாக்கப்பட்ட பின்னர் அதனுடன் இணைந்த இந்த 10 துணை உருவாக்கப்படுமா அல்லது
ஒரு நிமிடம்
மவுனியா பொருளாதார மத்திய நிலையத்துடன் இணைந்த 10 துணை பொருளாதார நிலையங்கள் உருவாக்கப்படும் போன்ற கேள்விகள் தொடர்பில் விளக்கங்கள் இல்லாமலே இருக்கின்றன. அமைக்கும் போது பார்ப்போம் என்று ஆறுதல் அடைந்து கொண்டு நெல் கொள்வனவு தொடர்பான அரசாங்கத்தின் வினைத்திறனற்ற செயல்பாடுகள் காரணமாக வடக்கு கிழக்கு விவசாய மக்கள் இம்முறை பாரிய பாதிப்புகளை அடைந்துள்ளனர். முல்லைத்தீவு மாவட்டத்தில் வவுனிக்குளத்தின் கீழ் 1,500 ஏக்கரில் காலபோக நிச்சயம் மேற்கொண்டு மக்கள் தங்களது அறுவடைகளை நியாய விலைக்கு விற்க முடியாதுள்ளனர். மேலும் முல்லைத்தீவின் கோட்டை கட்டிய குளம், அம்பலப்பெருமாள் குளம் விவசாய மக்களும் மிக குறைந்த விலைக்கு தனியார் துறையினருக்கு தங்களது அறுவடைகளை விற்க வேண்டிய நிலைக்கு தள்ளப்பட்டுள்ளனர். அதேபோன்று அம்பாறை மாவட்ட கரையோர பிரதேசங்களில் இம்மாத ஆரம்பம் வரையில் நெல் சந்தைப்படுத்தும் சபை நெல்லினை கொள்வனவு செய்யவில்லை என அப்பகுதி விவசாய மக்கள் தெரிவிக்கின்றனர். மேலும் கிளிநொச்சி மாவட்டத்தில் ஒரு விவசாயியிடமிருந்து தலா 2,000 கிலோ நெல்லினை நெல் சந்தைப்படுத்தல் சபையினர் கொள்வனவு செய்வதாகவும் இதன்போது ஒரு பேக்கில் 50 கிலோ என தெரிவித்து 50.5 கிலோ நெல் கொள்வனவு செய்யப்பட்டு ஒரு விவசாயியிடம் இருந்து 20 கிலோ வீதமான நெல் மோசடி செய்யப்பட்டுள்ளதாக விவசாய மக்கள் முறைப்பாடு செய்கின்றனர். எனவே இந்த விடயங்கள் தொடர்பில் கௌரவ அமைச்சர் அவர்கள் தனது அவதானத்தை செலுத்த வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். பவுனியா மாவட்டத்தில் கடந்த யுத்தகாலத்தில் அமைக்கப்பட்ட 22 கிலோமீட்டர் நீளமான மண் தடுப்பணை காரணமாக விவசாய மக்கள் விவசாய செய்கைகளில் ஈடுபட சிரமம் அடைகின்ற நிலையில் காணப்படுவதால் இத்தொடர்பில் அவதானம் செலுத்தப்பட்டு உடனடியாக மேற்படி மண்ணெண்ணெயை அகற்றுவதற்கான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும். அதுபோன்று முல்லைத்தீவு மாவட்டத்தில் 4 பிரதேச செயலாளர் பிரிவுகளுக்கும் உட்பட்டதாக சுமார் 14,000 வரையிலான விவசாய குளங்களை பனைவள திணைக்களத்தினால் அபகரிக்கப்பட்டுள்ளதாக தெரிய வருகின்றது. அந்த குளங்களை நம்பி சுமார் 1089 விவசாய குடும்பங்கள் வாழ்ந்து வருகின்றன. கிளிநொச்சி மாவட்டத்திலேயே கமநல சேவை திணைக்களத்தில் பதிவு செய்யப்பட்ட சுமார் 400 விவசாய குளங்கள் உள்ள நிலையில் இவற்றில் புனரமைக்கப்பட வேண்டிய குளங்கள்
இனங்காணப்பட்டு
தருவாயில் வனவன திணைக்களத்தினர் அதை தடுத்து வருகின்ற நிலைமையும் காணப்படுகின்றது. இவ்வாறான விடயங்கள் தொடர்பில் வனவள திணைக்களத்துடன் கலந்துரையாடி எமது மக்களுக்கு சாதகமான தீர்மானங்களை எட்டுவதற்கு விவசாய அமைச்சர் முன்வர வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். மேலும் ஏற்கனவே இந்திய அரசின் உதவியினால் வடக்கு மாகாண கமநல சேவை திணைக்களங்களுக்கு வழங்கப்பட்ட 500 உழவு இயந்திரங்களில் தற்போது 400 உழவு இயந்திரங்களே இருப்பதாகவும் அவற்றில் பலவும் பழுதடைந்துள்ளதாகவும் மேலும் பல பாவனையின்றி கிடப்பதாகவும் தெரிய வருகின்றது. மேற்படி பழுதடைந்த உழவு இயந்திரங்களை திருத்துவதற்கும் கமநல சேவை திணைக்கள தேவைகளுக்கான உழவு இயந்திரங்கள் தவிர ஏனியவற்றை அந்தந்த மாவட்டங்களில் உள்ள சங்கங்களுக்கு குத்தகைக்கு விடவும் நடவடிக்கை எடுக்கப்பட வேண்டியுள்ளது என்பதையும் இங்கே கவனத்தில் கொண்டு வர விரும்புகின்றேன். அதேபோல் வழங்கப்பட்ட 500 உழவு இயந்திரங்களில் 400 உழவு இயந்திரங்கள் இருப்பதாக கூறப்படுகின்ற நிலையில் உணவு இயந்திரங்களுக்கு என்ன ஆயிற்று என்பது தொடர்பில் ஆராய்ந்து பார்க்குமாறு கேட்டுக்கொண்டு எனது மீதியை சபைக்கு பாரப்படுத்துகின்றேன். தயவு செய்து பதியுமாறு கேட்டுக்கொள்கின்றேன்.
நன்றி. ஹொனரபிள் மினிஸ்டர் வசந்த அலுவிகார்.
காரக சபா அவஸ்தாவே குஷகர்ம அமாத்தியான்சி அடத்தே அதாஸ் கீபியாக் இதிர்பாத் கிணீமட்ட அவஸ்தாவை லபீமகன மம சந்தோஷ வினோம். இவ்வகையும் அது குஷகர்ம அமாத்தியான்சியை கத்தகம 2015 ஜனவரி 8 அப்பே யகபாலன ஆண்டுவ 10 பசு விசால வெடகொட்டசாக் குஷிகர்ம சேஷ்டை தீவுனு கிரீம சந்தகா விசால வெடகொட்டசாக் சேலசும் கரல திபுணம். இவ்வகே மன் சிஹிபாத் கரானோனே அதிகரு ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மெத்துமாகே ஜாதிக ஆஹார் நிஷ்பாதன வெடசட்டஹான 2016-2018 எதுமாகே வெடசட்டஹான சம்பந்தவ எதகொட்ட அப்பே ஹிட்டபு அமாத்திய விசேஷன் மன்சிஹிபாத் கரானோனே துமிந்த திசாநாயக அமத்துமா எம வெடசட்டஹான சார்த்தகவ இதிரியட்ட கெனியாண்ட உந்த சம்பந்திகரணயக் ஏதுவ அபித்தெக்க கட்டயுத்து கரா ஏ அவதியேதி. ஏ நிசா அத்தனம அப்பே நிஷ்பாதனய வெடி கிரீமட்ட அப்பட புலுவங்கமக் உணா ஏ ஜாதிக ஆஹார நிஷ்பாதன வெடசட்டஹான யடதே. இவகிம தமா எதுமா ஆரம்ப கரா சிதமு கோவி சங்விதான ஏ சித்தமு காந்தா கோவி சங்விதான வெடசட்டஹான விசேஷன் சாம கிராமசேவா வசமகட்டம ஏ சித்தமு கோவி சங்விதான ஆரம்ப கரல அப்பட புலுவங்கமக் உணா ஏ சித்தமு கோவி சங்விதான 25,000 லியாபஞ்ச கிரீமட்ட மைதானே ஏக இதாமத் வெதகத் இத்திஹாசே பலவினி வதாவட தமாய் கரு அமத்துமா எதகொட்ட ஹிட்டபு அமத்துமா ஏ சம்பந்தவ விசேஷம் அப்பே நிஷ்பாதனே வெடி கிரீம சதா சா வசவிச நதி ஆஹார நிஷ்பாதனை கரண்டு கெவாத்தே ஏ காந்தா கோவி சங்விதானே டனுவத் கரல ஏ வெட் சட்டான சார்த்தகவ எதுமா கிரியாத்மக உணா. இவகேம தமாய் குஷிகர்ம அமாத்தியான்சி துணின் பலதுரு கம்மான வெட சட்டான கிரியாத்மக வேணும். ஏவா தவத் ஏ விதிட்டம எதுமா ஏ காலே ஹிட்டியத் வெடிட்டிக கிரியாத்மக கரல அதட்டத் ஏக சார்த்தகவ அப்பட இதிரிட்டியாண்டு புலுவங்கமா கத்துவேலா தியனும். එවගේම තමයි එතුමාගෙන් පස්සේ අපේ අමරවීර ඇමතුමා වැව්දාසයි ගම්දාසයි වැඩසටහන යටතේ විශේෂයෙන් වැව සංවර්ධනය වෙනකොට ඒ වගේම ඒ කොට්ටාසය තුල තියෙන ගමත් සංවර්ධනය වෙනවා. ඒ සංවර්ධනය වීම තුලින් මම අර ඉස්සලා කිව්ව විදිහට අපි ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අපේ නිෂ්පාදනය අපිට වැඩි කරගන්න පුළුවන්කමක් වුණා. ඒ නිසා තමයි අපි ප්‍රතිඵල දැන් ලබාගෙන තියෙන්නේ. විශේෂයෙන් අද අපි සතුටු වෙන්න ඕනේ, අපි සහලින් ස්වම්පෝෂිත වෙනවා. අද මතක් කරන්න ඕනේ මේ වෙනකොට අපේ බලාපොරොත්තුව මහකන්නේ අස්වැන්න මෙට්‍රික් ටොන් 30 ලක්ෂයක් පමණ අපි බලාපොරොත්තු වෙනවා මේ මහකන්නේ අස්වැන්න. ඒ නිසා මෙම අස්වැන්න අපට ලබා ගන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඒක සාර්ථක කරගන්න පුළුවන් උනේ කාලගුණික හා දේශගුණික විපර්යාස වලින් වගාවන්ට හානි නොවීම. ඒ වගේම මනා ජල කළමනාකරණයක් ඇතිව වගා සඳහා ජලය ලබා දීම. ඒ වගේම තමයි ගිය මහකන්නේ වී ගොවියට සහතික මිලක් දෙන්න කටයුතු කරා. ඉතින් ඒ නිසා ගොවියා උනන්දු වුණා අද වී වගා කරලා හැම ගොවියෙක්ම වගා කරන්න එතුමාලගේ ඒ කැපවීම කරලා තිබුණා. ඒ වගේම අපි සහතික මිලක් දැන් මිලදී ගන්න නාඩු සඳහා රුපියල් 38කුත් ඒ වගේම සම්බ සඳහා රුපියල් 41කුත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ඒ පහුගිය ඒ කියන්නේ මහ කන්නේදී අපිට වෙලාවට පොහොර සහනාධාරය ලබා දෙන්න පුළුවන්කමක් වුණා. ඒකත් අපි ගොවින්ට ලොකු ශක්තියක් වුණා. ඒ පොහොර සහනාධාරය නිසි වෙලාවට අපි ලබා දෙන්න කටයුතු කරා. ඉතින් ඒ නිසා අපි මේ වෙනකොට කිසිම ගැටලුවක් නැතුව වී මිලදී ගැනීම විශේෂයෙන් ගබඩා 210ක මේ වෙනකොට මිලදී ගැනීම ආරම්භ කරලා තියෙනවා. මෙම මුදල් භාණ්ඩාගාරයෙන් විශේෂයෙන් මුදල් වෙන් කරලා තියෙනවා බිලියන 5ක් අමාත්‍යංශයට. ඒ අමාත්‍යංශය තුලින් ඒවා දිස්ත්‍රික් ලේකම් තුමන්ලට වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් මේ කට්ටිය මේ මුදල මේ වෙනකොට දිස්ත්‍රික් ලේකම් මාර්ගයෙන් ඒවා වෙන් වෙලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඒ කියන්නේ ලේකම්තුමන්ලා මේ වෙනකොට ඒ අඩුපාඩු තියෙනවා නම් ඒවා ක්‍රියාත්මක කරන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. අපිට එතනදී තව ගැටලුවක් ඇති වෙලා නැත්තේ විශේෂයෙන් පුද්ගලික වීමෝල් හිමියන් මේ සඳහා අපි ඒ අයටත් බිලියනයක් විතර අපි මුදල් වෙන් කරලා දීලා තියෙනවා. ඒ පුද්ගලික මෝල් හිමියන් සඳහා තමයි මේ මුදල වෙන් කරලා තියෙන්නේ. ඒ කට්ටියත් මේ වෙලාවේ උනන්දුවක් දක්වනවා මේ වී මිලදී ගන්න. ඒ නිසා අපි සාර්ථකව මෙම වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න අපි අමාත්‍යංශය තුලින් ඒ සැලසුම් ක්‍රියාත්මක කරගෙන මේ වෙනකොට අපි යනවා. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ඉදිරි දින කීපය තුලදී සමහර ස්ථානවල තියෙනවා අඩුපාඩුකම්. ඒ කියන්නේ සමහර ගබඩාවල අඩුපාඩුකම් ගැටලු තියෙනවා. නමුත් අපි හිතනවා දිස්ත්‍රික් ලේකම්ලා මේ වෙනකොට ඒ අඩුපාඩු තියෙන තැන් හොඳට හඳුනගෙන අපේ වීඅලි මණ්ඩලයක් දැනුවත් කරලා මේ වෙනකොට ඒවා මිලදී ගන්න ඒ ස්ථාන සම්බන්ධ කරලා තියෙන බව අපට ඒ තොරතුරු ලබා දීලා තියෙනවා. ඒත් එක්ක මතක් කරන්න ඕනේ මේ වෙනකොට අපට පුළුවන්කමක් වෙලා තියෙනවා වීඅලි මණ්ඩලය විසින් ඊයේ වෙනකොට නාඩු හා සම්බ කිලෝ මෙට්‍රික් ටොන් 24,256.24ක් මේ වෙනකොට මිලදීගෙන ඇත. ඉතින් ඒ හින්දා මෙච්චර ප්‍රමාණයක් මේ වෙනකොට මිලදී අරගෙන තියෙනවා. කිසිම ගැටලුවක් නැතුව මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ගරු සභාපතිතුමනි, ඒ වගේම අපේ අමරවීර ඇමතුමා කිව්වා වාගේම අපේ ආහාර වර්ග අපි පිටරටින් ගේනවා. විශේෂයෙන් ආහාර වර්ග 18ක් පිටරටින් ගේනවා. නමුත් මෙතනදී අපි ලැබපු එක ජයග්‍රහණයක් තමයි සහල් මෙහි නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට මේ වෙනකොට සහලින් ස්වම්පෝෂිත වෙනවා. අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් තමයි අපිට සහල් ටික මෙහි නිෂ්පාදනය කරන්න පුළුවන්කමක් වෙලා තියෙනවා. විශේෂයෙන් අනිත් ආහාර භෝග වර්ග 18ක් ප්‍රධාන 18ක් තියෙනවා. මේවා අපි ගත්තාම 2016 ගත්තාම රුපියල් මිලියන 183,872ක් අපි විශේෂයෙන් ආනායනික වටිනාකම වෙනවා 2016. ඒ තරම් විශාල මුදලක්. ඒ වගේම 2017 වෙනවා රුපියල් මිලියන 215,343ක් ආනායනික වටිනාකම. එතකොට 2018 මිලියන 139,385ක් වෙනවා ඒ ආනයනික වටිනකම. මේ සියලුම භෝග වර්ග 18ටම, ආහාර භෝග වර්ග 18ටම. එතකොට විශාල මුදලක් අපි වර්ෂයකට වෙන් කරනවා, බිලියන 200ක් පමණ මුදලක් වෙන් කරනවා මේවා ආනයනය කරන්න. අපි සාමාන්‍යයෙන් ඒ අවුරුදු තුනට ගත්තොත් එහෙම එකතුව රුපියල් මිලියන 5,38,600ක් පමණ වෙනවා. ඒ කියන්නේ බිලියන 538ක් වෙනවා. එතකොට 2016, 2017, 2018. ඉතින් අපිට මෙන්න මේ ඉලක්කය, මෙන්න මේක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට විශාල මුදලක් අපිට ඉතුරු කරගන්න පුළුවන් කමක් වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ, දැන් අපි ගත්තොත් බීලුණු, දැන් සහල් වාගෙම තමයි බීලුණු නිෂ්පාදනයේ 147ක් මාතලේ දිස්ත්‍රික්කෙන් ලබා දෙනවා. එතකොට මේ බීලුණු ගොවියට බීජ ටික අපිට දෙන්න පුළුවන් කමක් වෙලා තියෙනවා. විශේෂයෙන් මට මතක් වෙනවා දුමින්ද දිසානායක ඇමතුමා එදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අපි ගොවින්ට බීජ නිකන් ලබා දෙන්න කටයුතු කරා. මොකද ඒ වෙලාවේ අයහපත් කාලගුණික තත්ත්වයක් තිබිලා ගොවින්ගේ ඉල්ලීමක් තිබුණා. ඒ ඉල්ලීම උඩ අපි ඒ ගොවින්ට එදා බීජ ලබා දුන්නා. නමුත් ඒකටත් වැඩපිළිවෙලක් ඉස්සරහට තියෙන්න ඕනේ. මොකද ගොවියගේ අපි බීලුණු වලින් පිටරටින් ගේන්නේ නැතුව මෙහි නිෂ්පාදනය කරන්න පුළුවන් ඒ දේශගුණිකේ தත්ත්වය හැම දෙයක්ම තියෙනවා. නමුත් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ බීජ නිෂ්පාදනය මෙහි නිෂ්පාදනය කරලා අපි ගොවින්ට අවශ්‍ය කරන වගාවන් වලට අමාත්‍යංශයක් හැටියට අපි ටිකක් මහන්සියක් ගන්න ඕනේ ඒ ගොවින්ට ඉඩම් දීලා ඒවා වවන්න. ඒ වගේම තමයි බීලුණු වගා කරනකොට දැන් යාපනයෙන් අපිට ලොකු අස්වැන්නක් අපිට ගන්න පුළුවන්. නමුත් යාපනයේ පැත්තේ ඒ අස්වැන්න ප්‍රමාණවත් නැහැ. නමුත් අපි ඒ අය ගොවීන් දිරිමත් කරන්න ඕනේ. ඒ වගේම ගොවීන්ට සහන ටික දෙන්න ඕනේ. ඒ සහන ටික ලබා දුන්නොත් මං හිතන්නේ අපිට බීලුණු අපිට පිටරටින් ගෙන්නන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් එක්කම තමයි අල වගා කරන ගොවියා. දැන් අලවගා කරන ගොවියත් ඒ වගේ නුවරඑළිය දිස්ත්‍රික්කේ යාලේ එනවා. ඒ වගේම අස්වැන්නක් වැඩි අස්වැන්නක් එනවා. ඒ වගේම තමයි යාපනයේ පැත්තෙමුත් ඒ අස්වැන්න එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ ප්‍රධාන භෝග දෙක අපිට පුළුවන්කමක් වුණොත් අපිට මෙහි නිෂ්පාදනය කරලා අපිට පිටරටින් ගේන්නේ නැතුව නිෂ්පාදනය කරන්න පුළුවන්කමක් වුණොත් මම හිතනවා අපි සියලු දෙනා අපි ලබන ජයග්‍රහණයක්. ඒ නිසා තමයි මේ වැඩසටහන් හරියාකාරව අපි අමාත්‍යංශයක් හැටියට හරියට බලලා හරියට ඒවා ක්‍රියාත්මක වුණොත් නිලධාරීන් විශේෂයෙන් නිලධාරීන් ඒ සම්බන්ධව කැපවෙන්න ඕනේ. මොකද ඒ කැපවීම තුළ තමයි අපට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් වෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්න කැමති මෙම ජයග්‍රහණ සියල්ලම අපට කරගන්න පුළුවන්කමක් උනේ අපේ හිටපු අපි යහපාලන ආණ්ඩුව බිහි වෙලා අපේ හිටපු කෘෂිකර්ම ඇමතිවරු දෙපළක් හිටියා. දැන් වර්තමාන කෘෂිකර්ම ඇමතිතුමා ඉන්නවා හැරිසන් ඇමතිතුමා. එතුමත් මේ වැඩසටහන් සියල්ලම ඒ සැලසුම් අනුවම ක්‍රියාත්මක කරන වෙනස් කරන්නේ නැතුව මම දැක්ක අපේ චමල් රාජපක්ෂ මේ හිටපු ඇමතිතුමා ප්‍රකාශ කරනවා අපි කෘෂිකර්මයට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඇත්තටම කෘෂිකර්මයට අපි ජාතික ප්‍රතිපත්තියක් ගේන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් අපිට ජයග්‍රහණය කරන්න බෑ. මොකද මේ රටේ 70%ක් ගොවි ජනතාව ඉන්නේ. එතකොට මේ ගොවි ජනතාවට යම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණොත් මේක දැන් අපිට ඉස්සරහට අපි ඔය ආහාර භෝග අපිට පිටරටින් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට විශාල මුදලක් වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද ඒ නිසා තමයි අපි මේ යහපාලන ආණ්ඩුව පත් වුණෙන් පස්සේ ඒ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඒ අදහස් යෝජනා ඒ ආකාරයෙන්ම වෙනස් කරන්නේ නැතුව ඒවා ටික ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ. ඒ වගේම මතක් කරන්න ඕනේ අපි දේශීය ආහාර නිෂ්පාදනයට මූණ දීමට සිදුවන බාධක. විශේෂයෙන් කලින් කල හටගත් දැඩි වර්ෂාව මෙන්ම නියගේද දේශීය භෝග වගාවේ අස්වැන්න අඩුවීමට හේතු වූ බව අපි පිළිගත යුතුයි. මොකද පහුගිය කාලේ මට මතකයි විශාල මුදලක්, ඒ කියන්නේ 2017 විශාල වන්දි ප්‍රමාණයක් අපි ගෙව්වා ඉතිහාසයේ පළවෙනි වතාවට වගා හානි වලට බිලියන 5.2ක්. එතකොට මේ තරම් විශාල මුදලක් එදා අපි ගොවීන් සඳහා අපි ගෙවලා තියෙනවා. ඒ ගෙවපු එකෙමුත් ඒ කට්ටියට ලොකු ශක්තියක් වුණා. මොකද ඒ නිසා තමයි ඒ කට්ටිය ටිකක් උනන්දුනේ මේ භෝග වගා කිරීමට විශේෂ උනන්දුවක් අරගෙන ඒ කට්ටිය දන්නවා ඒ ගොවිය ආරක්ෂා වෙනවා කියලා. ඒ ආරක්ෂා වීම තුළ තමයි අපට ඒ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණේ. එහෙත් මේ තත්වයට හේතු තවත් සාධක බොහෝමයක් ඇති බව අපි හොඳින්
දන්නවා. අමතිතුමා විනාඩි දෙකක් තියෙනවා.
මට විනාඩි 15ක් තිබුණා වෙන. ඔබ හරි. ඒ වගේම පොහොර සහනාධාරයේ ලබා දීමෙන් පමණක් ගොවියා මුණ දෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමට පුළුවන්කමක් නැහැ. මේ පොහොර සහනාධාරයේ විතරක් දීලා ගොවියට ඇත්තටම ඒකට විසඳුමක් නැහැ. මොකද මේ ඊට වැඩිය තවත් ගොවියට අවශ්‍ය කරන ඒ දේවල් ලිස්ට් කරන්න තියෙනවා. තම වගාව සඳහා අවශ්‍ය වේලාවට ජලය නොලැබී ගොවීන් විශාල ප්‍රමාණයක් මුණ දුන් දෙන ප්‍රධාන කරුණු තියෙනවා. ඒ 1978 වර්ෂයේ පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ විසින් දියත් කළ යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් පසුව පැවති කිසිම රජයක් එවැනි මහපරිමාණ වාරිමාර්ග ව්‍යාපෘති කිසිවක් ආරම්භ කිරීමට කටයුතු කළේ නැහැ. ඉතින් එදා ඇත්තටම ඒ මහවැලි ව්‍යාපාරයේ කඩිනම් මහවැලි ව්‍යාපාරය නිසා තමයි පුළුවන්කමක් වුණේ ඒ වර්ෂ 5ක් තුල.
ඔහොමතම වෙලාව ඉවරයි. 14 minutes.
No, because I had 15 minutes.
No, 14. One minute cut.
Who has cut my minutes?
The Velava. Come.
No, because I just spoke to them because they said that 15 minutes they have allocated.
Okay.
Okay, right. Thank you. Moragahakanda Kaluganga Vayambale Sangwadana Vyapruthi. Visheshayen Janadhipathyuma Maithripala Sirisena Mathyuma. ඒ මොරගහකන්ද ව්‍යාපෘතියත් ඒ වගේම කළුගඟ ව්‍යාපෘතියත් ඒ ව්‍යාපෘති ආරම්භ කරපු නිසා ඇත්තටම ගොවි ජනතාවට විශේෂයෙන් පිරිසිදු පානීය ජලය සහ ගොවින්ට යල මහ කන්න දෙකම වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. විශේෂයෙන් කෙසේ වෙතත් 2015 අපගේ රජයේ බිහි වූ පසු පසුගිය සන්ධාන රජයේ සිතාමතා නොසලකා හරින ලද මොරගහකන්ද කළුගඟ වයඹැල මහා වාරිමාර්ග ව්‍යාපෘතිය ආරම්භ කළා. මෙම යෝධ සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණ වූ විට මොරගහකන්ද කළුගඟ වාරිමාර්ග ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර පොළොන්නරුව තිරිකුණාමලේ හා මාතලේ දිස්ත්‍රික්කයන්හි කුඹුරු හෙක්ටයාර 82,000ක් පමණ දෙකන්නේම වගා කිරීමට වාරි ජලය සැපයීම තුළින් පවුල් 130,000කට පමණ තිරසාර ආර්ථිකයක් සලසා දීමටත් වයඹැල ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයක කුඹුරු ඉඩම් හෙක්ටයාර 12,500ක් පමණ වාරි ජලය සැපයීමෙන් ගොවි පවුල් 33,000ක කුඹුරු ඉඩම් දෙකන්නේම වගා කිරීමටත් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව මා විශේෂයෙන් සඳහන් කිරීමට කැමැතියි. විශේෂයෙන් මොරගහකන්ද ව්‍යාපෘතියෙන්ද අපි හිතනවා ඊළඟ මහකන්නේ වුණත් අපේ සහලින් අපි ස්වයංපෝෂිත වෙනකොට විශේෂයෙන් අනිත් ආහාර භෝග වලත් අපට පුළුවන් වෙනවා විශේෂයෙන් ජලයේ ගොවින්ට අපිට ලබා දෙන්න පුළුවන්කමක් වෙනවා. ඉතින් ඒ නිසා මම ඔබතුමාට සිහිපත් කරන්න ඕනේ මෙම යෝධ සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා විදේශ ආධාරද ඇතුළු අපගේ රජයේ රුපියල් මිලියන 380,000ක් පමණ වැය කිරීමට අපේක්ෂා කරනවා. එමෙන්ම මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා මෙවර අයවැයෙන් මුදල් අමාත්‍යකරු මංගල සමරවීර මැතිතුමා විසින් රුපියල් මිලියන 12,000ක් වෙන් කර දීම සම්බන්ධයෙන් එතුමාට මගේ ස්තුතිය පළ කිරීමට කැමැතියි. මා ප්‍රථමයෙන් සඳහන් කළ පරිදි මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිම වූ විට විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් දෙකන්නේම වගා කිරීමට අවස්ථාවක් ලැබීමෙන් සහලින් අපේ රට නැවත ස්වයංපෝෂිත වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගරු සභාපතිතුමනි අපි සහලින් මේ රට ස්වයංපෝෂිත වෙන්නේ. ඒ නිසා මට තවත් කරුණු කීපයක් කතා කරන්න තිබුණත් ඔබතුමා කාලය හරි කියලා ඔබතුමා ප්‍රකාශ කරනවා. ඒ නිසා මම මේ ඉතිරි මගේ ඒ අදහස් ටික හැන්සඩ් ගත කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් අපගේ අමාත්‍යංශයට පැවරී ඇති වගකීම් හා කාර්යභාරයන් නිසියාකාර ඉටු කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන විශේෂයෙන් හොඳ සම්බන්ධකරණයක් එක්ක ඇතුව අපේ හැරිසන් ඇමතුමා එතුමා සමග එතුමාටත් ඒ වගේම රාජ්‍ය ඇමති දිලිප් වේදාරච්චි මැතිතුමාටත් නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි මැතිතුමාටත් අමාත්‍යංශ ලේකම්තුමා රාජ්‍ය ලේකම්තුමා ඒ වගේම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ගොවි ජන සේවා කොමසාරි ජෙනරාල්තුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මගේ කෘතඥතාවය
ඔබ සුදී අමතුමා